Men november masse apas mare matne tamimes morim pilibandava danuat kirime masse lesa australia ave nam karla tibeno epilepsy awareness month yana namin itine hethu nisama ada sps singhala wedasrahin api ne epilepsy matne tamimes morre kila kino apas mare kina tatve pilibandava tamai katha bah karanne itin me vaidya sakachchawata abit samage ekathuwanne melbourne norin vaidya jayani pranandu vaidya jayani api obo mulin mai bon kila piliganno sps singhala wedasrahanata
අවබෝධ
ජයනි අපි මුලින්ම දැනගන්න කැමති මේ මීමස් මොරේ එහෙම නැත්නම් අපස්මාරය යනුවෙන් හඳුන්වන මේ රෝගය ඇත්තටම කුමක්ද කියලා?
ඔව් ඇත්තටම මීමස් මොරේ අපස්මාරය වලිප්පුව කියලා සිංහලෙන් හඳුන්වන මේ රෝගය ස්නායු සම්බන්ධ රෝගයක්. මේක ඇත්තටම අපි ඇත්තටම මේකෙදි දැනගත යුතු කාරණය මේක අපි සරලව ගත්තොත් ෆිට් එක හැදෙනවා කියලා අපි නිකම් ව්‍යවහාරේ පාවිච්චි කරන්නේ. එතකොට මේ ෆිට් එකක් එහෙම නැත්නම් වලිප්පුව තත්ත්වයක් ඇතිවීම අපි මුලින්ම දැනගන්න ඕනේ මේක උනත් එක්ක ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍ය මීමස්පොර වලිප්පු රෝගී තත්ත්වය. ඒක ඇත්තෙම දෙකක්. එහිදී උනත් සමග ඇති වෙන වලිප්පුව පොඩි කාලෙදී මාස 6 සිට අවුරුදු 6 දක්වා කාලය ඇතුළත ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්තෙම මීමස්මොරේ අපස්මාරය කියන රෝගී තත්ත්වය නෙවෙයි. ඒක අපි ගොඩක් අය ඒක වැරදියට වටහා ගන්නවා. ඒ හින්දා මං හිතුවා කියන්නේ ඒක අපි දැනගන්න ඕනේ මේක රෝගී තත්ත්ව දෙකක් කියන එක. එතකොට මීමස්මොරේ අපස්මාරය වලිප්පුව යන වචන වලින් හඳුන්වන දේ ෆිට් තත්ත්වයක්, ඒ කියන්නේ වලිප්පු තත්ත්වයක් නිතර නිතර ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙන රෝගය තමයි අපස්මාරය කියලා කියන්නේ. ඒක මම තවදුරටත් පැහැදිලි කරොත් ෆිට් එකක් කියලා අපි දන්න දේ, ඒ කියන්නේ අපේ පාලනයෙන් තොරව අපේ ඇඟේ තියෙන මසල්ස් එහෙම නැත්නම් මාංශපේශි ක්‍රියාකාරී වෙලා අර ගැහෙන තත්ත්වය තමයි අපි ෆිට් එකක් කියලා අපි දන්නේ සමාජයේ හඳුන්වන තත්ත්වය. එතකොට එවැනි තත්ත්වයක් උනත් සමග ඇතිවීම තමයි උන වලිප්පුව. එතකොට එවැනි තත්ත්වයක් උන නැතුව නැවත නැවත ඇතිවීම තමයි අපස්මාර රෝගය කියලා සරලව මට හඳුන්වන්න පුළුවන්.
එතකොට මේට ඇත්තටම විශේෂ හේතුවක් අපිට හඳුනා ගන්න පුළුවන්ද මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න?
ඇත්තටම අපස්මාරය ලෙස හඳුන්වන තත්ත්වයට නම් එහෙම 50%ක් ගත්තොත් හේතුවක් ඇත්තටම නැහැ. ඉතුරු 50%ක් ගත්තොත් ඒ අයට විවිධ ආකාර හේතු තියෙන්න පුළුවන්, හේතු කීපයක්. එතකොට මේකෙදි මම මූලිකව කියන්න ඕනේ වලිප්පුව ඇතිවීමේ ප්‍රවණතාවයේ වැඩි කොටසක් සහ වලිප්පුව ඇතිවීමේ ප්‍රවණතාවයේ අඩු කොටසක් විදිහට සමාජයේ ජීවත් වෙන අය වෙන් කරන්න පුළුවන්. එතකොට වලිප්පුව ඇතිවීම ප්‍රවණතාවයේ වැඩි කොටසට තිබිය හැකි හේතු තියෙනවා. ඒවා තමයි එකක් හෙඩ් ඉන්ජරිය, කියන්නේ හිතට ඇතිවන තුවාල, හිත කොහේ හරි වැදීම, ඒ වගේ තත්ත්වයක් නිසා මේක වෙන්න පුළුවන්. අනිත් එක ඉන්ෆෙක්ෂන්ස්, ඒ කියන්නේ ආසාදන තත්ත්ව, මෙනින්ජයිටිස්, එන්කෙෆලයිටිස්, ඒ කියන්නේ මොළයේ ආසාදන, මොළයේ පටලවල ආසාදන, ඒවා නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ ව්‍යුහගත ඇබ්නෝමැලිටිස්, ඒ කියන්නේ structural abnormalities නිසා එන්න පුළුවන්. මේ දේවල් තමයි genetic factors වලට අමතරව පරම්පරාවෙන් එන රෝගයකට අමතරව ඒ රෝගී තත්ත්වයට තිබිය හැකි හේතු. ඇත්තටම epilepsy වලට තියෙන හේතුව හරියටම මේකයි කියලා කාටවත් විස්තර කරගන්න තාමත් අමාරුයි.
එතකොට අපි කොහොමද කෙනෙකුට මේ වගේ තත්ත්වයකට මේ වැළඳිලා හරි උන් මුහුණ දීලා කියලා හඳුනගන්නේ?
ඔව් ඇත්තටම මේක ඩයග්නෝස් කරන්නේ ස්නායු සම්බන්ධ විශේෂඥයෙක්. මේකෙදි දැන් අපි මුලින්ම දකින දේ තමයි ෆිට් එපිසෝඩ් එකක්. එහෙම නැත්නම් මේ වලිප්පු වර්ග කීපයක්ම තියෙනවා. ඒක කියන්න ඕනේ එකක් තමයි හැමෝම දන්න ෆිට් එක. ඒ කියන්නේ අතපය දරදඬු වෙලා ගැහෙන්න පටන් ගන්න එක. ඒක ජෙනරලයිස් එපිලෙප්සි. ඒ කියන්නේ මුළු ඇඟටම බලපාන එපිලෙප්සි එක. දෙවෙනි එක තමයි ඇඟේ එක කොටසක්, එක්කෝ අතක්, කකුලක්, එහෙම නැත්නම් මූණේ මොකක් හරි කොටසක් ඒවා ගැහෙන එක. එතකොට එක කොටසක විතරක් ඇතිවන ඒ ෆිට් තත්ත්වය. ඒක පාර්ෂල් එපිලෙප්සි. ඒ කියන්නේ එක කොටසක ඇතිවන එපිලෙප්සි එක. තවත් එකක් තියෙනවා. ඒක කුඩා දරුවන්ගේ එහෙම නිතර දකින්න තියෙන තත්ත්වයක්. ඒකට කියන්නේ ඇබ්සෙන්ට් සීෂර්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට පොඩි දරුවෝ පන්ති ඉන්නකොට විනාඩියකට දෙකකට ඒගොල්ලන්ට ඒ වටපිටාවේ සිදුවන දේ මතක නැත්නම්, ඒ කියන්නේ කවුරු හරි පන්ති ටීචර් කෙනෙක් වගේ කියනවා නම් ඒ දරුවා නිකම් බලාගත්තුවට බලාගෙන විනාඩියක් දෙකක් ඉන්නවා. යා කියන දේ ඇහෙන්නේ නැතුව යනවා. ටීචර් කතා කරන එක ඇහෙන්නේ නැහැ. යාළුවෝ කතා කරන එක ඇහෙන්නේ නැහැ කියනවනම් ඒකත් ඇත්තටම අපස්මාර එහෙම නැත්නම් වලිප්පු රෝගී තත්ත්වයක්. ඒක නිසා පාර්ෂල් ඇබ්සන්ස් කියලා ಜಾති කීපයක් තියෙන නිසා මේන් එක හෝ රෝගී ලක්ෂණයක් අපිට හඳුනා ගන්නට හැකි නම් එය වහාම ජීපී කෙනෙක් කරහා ස්නායු වෛද්‍ය විශේෂඥෙක් වෙත යොමු විය යුතුයි. මොකද මෙහිදී අපි හිස්ක්‍රිය ඒ කියන්නේ රෝගී ලක්ෂණ ගොඩක් රෝගී ලක්ෂණ අහලා ඒක ඒ වගේ මෙක්සමින් කරලා පරීක්ෂා කරලා බලලා ඊළඟට එහෙ සඳහා බ්ලඩ් ටෙස්ට් ඒ කියන්නේ ලේ ටෙස්ට් වර්ග එතකොට තව MRI CT මොලේ MRI CT ඒ වගේම මොලේ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක බලන්න තියෙන EEG පරීක්ෂණය ඉලෙක්ට්‍රෝඑන්කෆලෝග්‍රෑම් කියන පරීක්ෂණය මේ වගේ දේවල් කීපයක් කරලා බලලා ස්නායු වෛද්‍ය විශේෂඥෙක් තමයි මේම රෝගය ඩයග්නෝස් කරන්නේ.
ඔය එතකොට අපි මේ අපස්මාර තත්ත්වයේ වැළඳුණු කෙනෙක් ගත්තොත් ඔවුන් සැලකිලිමත් විය යුතු යම් කරුණු තිබෙනවද?
ඔව් ඇත්තටම දැන් එපිලෙක්සි කියන රෝගී තත්ත්වය තියෙන කෙනෙක් ස්නායු වෛද්‍යවරයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මත යා නියම කරන බෙහෙත් ඒ පිළිවෙලටම ගත යුතුයි. එහෙම ගැනීමෙන් ඒ රෝගියාට සාමාන්‍ය පුද්ගලෙක් විදිහටම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. හැබැයි හොඳින් හැම නිතරම බෙහෙත් ටික ගන්න ඕනේ අරගෙන එන්න කියන වෙලාවට විශේෂඥ වෛද්‍යවරයා බලන්න ඕනේ. නිතරම ඒ දේවල් ෆලෝ කරන්න ඕනේ. එතකොට මේ වගේ පිට් එකක් හැදීමේ අවදානමක් තියෙන රෝගියෙකුට එය ඇතිවීම වැඩි කරන සාධක තරමක් තිබෙනවා. ඒ නිසා නිතරම ඒගොල්ලෝ බලන්න ඕනේ ඒ සාධක ඉවත් කරන්න, අවොයිඩ් කරලා ඉවත් වෙන්න. එකක් තමයි නිදි මැරීම. ඒ කියන්නේ ඒගොල්ලන් දවසේ නිසි පැය ප්‍රමාණය නිදා ගන්න ඕනේ. ඕනෑවට වඩා රෑ වෙනකන් ඇහැරන් ඉන්නවත්, උදේ පාන්දර නැගිටිනවත් ඒගොල්ලන්ට හොඳ නැහැ. ඊළඟ එක බෙහෙත් අතපසු වීම. අනිත් එක තමයි ඇල්කොහොල් ඒ කියන්නේ මද්‍යසාර භාවිතය. ඒගොල්ලන්ට ඒ වගේම මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය ඒවා පාවිච්චි කිරීම මේ අයට සුදුසු නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි ෆ්ලිකරින් ලයිට්ස් ඒ කියන්නේ ඩිස්කෝ ලයිට්ස් වගේ දේවල්. ඒගොල්ලන්ට ඒකෙන් උනත් අපස්මාරයේ හැදීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. තව වඩා වැදගත් සාධකයක් තමයි ආතතිය. ගොඩක් විට ඒ අය ආතතියට ලක් වුණොත් නැවතත් එපිලෙප්සි හැදීමේ chance එක වැඩි. අනිත් එක තමයි කාන්තාවන්ට menstruation එකේදී ඒ කියන්නේ මාස ශුද්ධිය ඇති වෙන කාලෙදිත් එපිලෙප්සි හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම තවත් වැදගත් සාධකයක් තමයි ඩයරියා, වොමිටින් ඒ කියන්නේ පාචනය වමනේ වැනි තත්ත්වය තියෙනකොට ඇඟ ඩිහයිඩ්‍රේට් වීම ඒ කියන්නේ විජනනයට ලක් වීම නිසා එපිලෙප්සි වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වලිපුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු වඩා සීතලට එතකොට වඩා රස්නේට ඒ කියන්නේ සමයකදී වින්ටේකේදී ඒවට ඕව මූණ දුන්නොත් ඒ කියන්නේ ගොඩාක් සීතලටත් ගොඩාක් රස්නටත් ගියොත් ඒත් මේ අයට එපිලෙප්සි තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඇත්තරම මේ සියලු සාධක එපිලෙප්සි තියෙන රෝගියෙක්ට ඒ එම තත්ත්වය නැවත ඇතිවීම ඇති කරන සාධක. එහෙම නැතුව සාමාන්‍ය පුද්ගලයෙකුට මේ හේතු නිසා එපිලෙප්සි ඇති වෙනවා නෙවෙයි, එපිලෙප්සි තියෙන පුද්ගලයෙකුට මේ සාධක නිසා සිත්තත්වයක් ඇති වෙන්න පුළුවන්.
ඒත් එකම මම කැමති ඔබෙන් දැනගන්න දැන් අපස්මාර රෝගිය වැළඳුණු පුද්ගලයෙකුගේ ආරක්ෂාව පිළිබඳවත් මං හිතන්නේ ඔහුගේ පෞලි සමාජිකයන් සහ ඔහු අවට ඉන්න ඇත්තේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඉතින් අපි ඒ ගැනත් තොරතුරු දැනගන්න කැමතියි.
එහිදී ඇත්තෙන්ම එපිලෙප්සි තත්ත්වයක් තියෙන කෙනෙක්ට මූලිකව පරිස්සම් විය යුතු කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ගින්දර, ඊළඟ එක ජලය, ඊළඟ එක උස ස්ථාන. ඒ තුනෙන් මේ එපිලෙප්සි හැදීමේ අවදානමක් තියෙන අය වඩා පරිස්සම් විය යුතුයි. අනිත් වඩා වැදගත් දේ තමයි අපි කවුරු හරි ෆිට් තත්ත්වයකට එහෙම නැත්නම් ෆිට් එකක් හැදිලා ඉන්න කෙනෙක්ව දැක්කොත් අපි කළ යුතු ප්‍රථම ආධාර. එහිදී මුලින්ම කරන්න ඕනේ ඇත්තෙන්ම අපි ඒ පුද්ගලයාව වම් පැත්තට හරවන්න ඕනේ. මොකද එපිලෙප්සි තත්ත්වයකදී කටින් සෙම පිටවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එම නිසා වම් ඇලයට හරවලා තිබ්බම එම සෙම උගුර හිරවලා පුද්ගලයාව චෝක් වීමේ අවධානම, ඒ කියන්නේ හුස්ම හිරවීමේ අවධානම අඩු වෙනවා. ඒ හින්දා එයාව වම් ඇලේ පැත්තට හරවලා වටේ තිබිය හැකි, ඒ කියන්නේ එම පුද්ගලයාට හානි විය හැකි දේවල් ඇඟට පෙරලිලා හානි, කියන්නේ අපි හිතමු වටේට තියෙනවා නම් කබඩ් හරි මොනවා හරි දෙයක් එයා අර හිට් එකෙන් එයාගේ අතපය ගැහෙද්දී එම අතපය වැදිලා වාවට තියෙන දේවල් එයාගේ ඇඟට පෙරලිලා යට හානියක් වෙන විය හැකි දේවල් අයින් කරන්න ඕනේ. ඊළඟට අපි කළ යුතු වඩා වැදගත්ම දේ තමයි, නොකළ යුතු දේ තමයි යාගේ කටට කිසිම දෙයක් දාන්න නරකයි. හැන්දි හෝ කිසි දෙයක් ඒ වගේ මතයක් තියෙනවා සමාජයේ. ඒක පොඩ්ඩක්වත් නොකළ යුතු දෙයක්. ඊළඟට විනාඩි 5කට වඩා, දල වශයෙන් කිව්වොත් විනාඩි 5කට වඩා ෆිට් එක පවතිනවා නම්, මොකද පොඩි ෆිට් එපිසෝඩ් එකක් මේ විදිහට ෆස්ට් එයිඩ් වලින් අපිට බලන් ඉන්න පුළුවන් විනාඩි 5ක් යනකම්. මොකද ගොඩක් විට ඒක හරියනවා විනාඩි 5ක් ඇතුළත. එහෙම නොවුනොත් අපි 000 ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න ඕනේ. ඒ කෝල් කරලත් අපි කරන්න ඕනේ දිගටම ඇම්බියුලන්ස් එක යනකම් මේ පුද්ගලයාට හානියක් නොවන විදිහට යව පරිස්සමින් තියාගන්න ඕනේ. ඒක තමයි පිට අවස්ථාවකදී අපිට දිය හැකි ප්‍රථම ආධාරය. ඒ වගේම තවත් කියන්න ඕන දෙයක් තමයි ඩ්‍රයිව් කිරීම, රත් ධාවනය සහ ෆිට් ඇතිවීම ගැන. එතකොට අපි මං කිව්ව විදිහට ෆිට් එක හැදෙන පුද්ගලෙක්ට, ඒ කියන්නේ එපිලෙප්සි ඩයග්නෝස් කරපු පුද්ගලෙක්ට රත් පැදවීමේදී ස්නායු වෛද්‍ය විශේෂඥවරයාගෙන් අනුමැතියක් අවශ්‍යයි. ඒ කියන්නේ එහිදී එම විශේෂඥ වෛද්‍යවරයා එම රෝගියාව ඇසස් කරලා එයා ඒ පිටත්වේ නිසි පරිදි පාලනය වෙලා නම් එයාට ඩ්‍රයිවිං රෙකමෙන්ඩ් කරනවා. එහෙම නැත්තම් එහිදී සමහර විට රිය පැදවීම අනතුරුදායකයි. මොකද ඒක සමාජයටත් එම පුද්ගලයාටත් දෙන්නටම අනතුරුදායක වෙන නිසා රිය පැදවීම ගැන වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ පිළිපැති හැදෙන අය.
වෛද්‍ය ජයනි ප්‍රනාන්දු, එහෙමනම් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනත් සමග මේ කතාබහට එකතු වීම පිළිබඳව.
ස්තුතියි.